එරුවන් සරණ
මහත්. හොඳමයි රවි මහත්මයා. එහෙමනම් හොඳමයි, අදත් ඔබතුමාට බොහොම පින් අපිත් එක්ක මේ සම්බන්ධ වීම වෙනවට. ඉතින් ඔබතුමා විතරම ගෞරවයෙන් අපි අදත් පිළිගන්නවා. එහෙමනම් ඔබතුමාට ආරාධනා කරනවා මේ සාකච්ඡාව ආරම්භ කරන්න කියලා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඔව්, කාට හරි මේ අහන්න දෙයක් තියෙනවා නම් අස්සෙත් මුකරන්න.
මහත්මයා මේ තෙරුවන් සරණයි දෙන්නටම මහත්මයා ප්‍රශ්නයක් තියෙනවා. මේ වගේ දැන් අර ස්වාමීන් වහන්සේගේ ධර්ම සාකච්ඡා මම ශ්‍රවණය කළා. දෙවි එක සාකච්ඡාවකදී අරලා අධිවචන සම්පස්සය පටික සම්පස්සය ගැන කරුණ කතා කළා. ඒ සම්බන්ධයෙන් පොඩ්ඩක් අපිට අද කතා කරන්න පුළුවන් නම් අනිත් අයන්ට ප්‍රශ්න අඳුරු එකක් බලලා ඔබතුමා ඉදිරි සාකච්ඡාවක් කරන්න පුළුවන් නම් හොඳයි. කෙරුවන් සරණයි.
හොඳයි. ඒ අධිවචන සම්පස්ස පටික සම්පස්ස කියන ඔය වචන දෙක ඉන්නේ මේ මහානිදාන සූත්‍රයේ. ඒකේ ඒ සූත්‍රේ මතක් කළොත් අර ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවනේ මේ බුදුරජාණන් වහන්සේට මේ පටිච්ච සමුප්පාදේ හරි සරලයි කියලා. ඒ කිව්වහම මේ බුදුරජාණන් වහන්සේ තුන් සැරයක්ම කියනවා එහෙම කියන්න එපා ආනන්ද එහෙම කියලා. මේ ඔකෝ හිතනවාට වඩා ගැඹුරුයි. එය මේ ආකාරයෙන් දත යුතුයි කියලා ඊට පස්සේ පටිච්ච සමුප්පාද විස්තරයක් කරනවා. ඉතින් ඒකෙදි ඒ නාම රූප පස්ස කියන සම්බන්ධයක් විස්තර කරනවා. නාම රූපය පච්චය පස්සෝ යන්න මේ ආකාරයෙන් දත යුතුයි කියලා. එතෙන්දි තමයි මේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ඒ ප්‍රශ්න කීපයක් අහනවා මේ බුදුරජාණන් වහන්සේ. ඒ අහන්නේ මේ ආනන්ද මොනවා හරි කරුණු නිසා නාමකායක් පනවයිද? ඒ කරුණු හතර ආකාරයක් කියනවා. ආකාරයේසු, ලිංගේසු, නිමිත්තේසු, උද්දේසු කියලා. එතකොට ඔන්න ඔය හතර නිසා නාමකායක් පැනවෙයිද? ඒවන් නොය දෙන කල්හි. තේරුම් ගන්න මේ ප්‍රශ්නේ. මොනවා හරි හින්දා නාමකායක් පැනවෙයිද? අන්න ඒවා නොය දෙන කල්හි. රූපයක අධිවචන සම්පස්සයක් වෙන්න පුළුවන්ද කියලා අහනවා. කියන්නේ නාමකායෙහි රූපයක අධිවචන සම්පස්සයක් වෙන්න පුළුවන්ද කියලා. කොයි වෙලාවටද මොනවා හරි හින්දා නාමකායක් පැනවෙයිද? අන්න ඒ හේතු නොයදෙන කල්හි. එතකොට ඒක හොඳට තේරුම් ගත්තොත් එයිනේ, අපි නාමකායක් පැනෙවුවොත් තමයි රූපෙක අධිවචන සම්පස්සයක් දාගන්න පුළුවන්. එතකොට අධිවචන කියන කේ තේරුම හිතා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි නාම පැත්තෙන්නේ දැන් මේ මොනවා හරි දැනගන්න යන්නේ. එතකොට නාම පැත්තෙන් එනකොට රූපයක් ගැන වුණත් කියන්න වෙන්නේ වචන මාත්‍රිකින්. ඒකයි ඒක අධිවචන සම්පස්සය. ඒ කියන්නේ හිතට දැනෙන ස්වභාවයක් විතරයි. එතකොට ඒක රූපයක අධිවචන සම්පස්සයක්. හරි. එතේ ඒ රූපයක් ගැන හිතා ගන්නවත් නාම ධර්ම තියෙන්න ඕනනේ. ඔන්න ඔය නාම ධර්මත් පැනුනේ නැත්නම් රූපයක අධිවචන සම්පස්සයක් වෙන්න පුළුවන්ද? මගේ අදහසක්. ඒකට මොකද්ද උත්තරේ? නැහැ සම්බන්තේ. ඒක විය නොහැකි. ඒ වගේම ඔකේ අනිත් පැත්ත දැන් ඔය වගේම හේතු නිසා ආකාරේසු ලිංගේසු නිමිත්තේසු උද්දේසු රූපකායක් පැන වෙයිද ඔය හේතු නොයදෙන කල්හි. එතෙන්දි හිතන්න අපි මොනවා හරි හින්දා රූපකායක් කියන අදහසක් ආවනම් රූපයක් කියන අදහසක්. ඒක හේතු විදිහට මේ බුදුහාමුදුරෝ විස්තර කරන්නේ ආකාරයේසු ලිංගේසු නිමිත්තේසු උද්දේසු කියන කරුණු හතර. දැනට ඒ හතර ඩීටේල් යන්නේ නැතුව නිකන් හිතන්න මොනවාම හරි හේතු හින්දා රූපයක් පැන වෙනවා නම් කියන්නේ අපිට රූපයක් ගැන දැනගන්න පුළුවන් නම් අන්න ඒ හේතු යෙද නොයදෙන කල්හි. ඒ හේතු නොයදෙන කල්හි කිව්වහම නිකන් අදහසක් ගන්න පුළුවන්. ඒ කියන්නේ රූපයක් ගැන දැනගත්තේම නැහැ. හරි. දැන් උදාහරණයක් විදිහට අපි රූපයක් දැනගන්න එක දැන් ඇහැට පෙනුනහන් රූපයක් තියෙනවා කියලා දැනගත්තා කියලා හිතන්න. දැන් ඒ කරුණුත් තේදුන් නැත්තම්. ඒ කියන්නේ ඒ රූපයක් රූපකායක් පැනවෙන්න හේතු නොයදුනොත් එතකොට අනර නාමයක් කියන එකක් මෙතෙන්ට සම්බන්ධ කරන්න පුළුවන්. ඒ කියන්නේ නාමකායක දැන් රූපයක් තියෙනකොට අපි කියන්නේ රූපේ ගැටෙනවා වගේ අදහසක් ඉන්නේ හැපෙනවා වගේ. එතකොට දැන් නාමකායක් ගැන හිතලා මේකේ හප්පන්න පුළුවන්ද? හප්පන්න කියන එකෙන් ඒක තේරුම් ගන්න මේකට මේ සම්බන්ධ කරන්න පුළුවන්ද? මේ රූපයට අදාළව නාම ධර්ම ටික. එතකොට බලන්න යම් කිසි ආකාරයේසු ලිංගේසු නිමිත්තේසු උද්දේසු නිසා රූපකාය පැන වෙයිද ඒ හේතු නොයදෙන කල්හි නාමකායක පටිඝ සම්පස්සයක් වෙන්න පුළුවන්ද කියලා අහනවා. නාමකායක පටිඝ සම්පස්සයක් වෙන්න පුළුවන්ද රූපකායක් පැන වෙන්න හේතු නොයදෙන කල්හි? එතකොට ඒකටත් උත්තරේ නොහෙතං බන්තේ කියන එක. ඊළඟට අහනවා ඔය දෙකම එකතු කරලා ආකාරේසු ලිංගේසු නිමිත්තේසු රූපකායක් හෝ නාමකායක් පැනවෙයිද? ඔනව නිසා රූපකායක් හෝ නාමකායක් පැනවෙයිද ඒ හේතු නොයදෙන කල්හි රූපකායක හරි නාමකායක හරි අධිවචන හෝ පටිඝ සම්පස්සයක් පැනවිය හැකිද කියලා අහනවා. ඒ දෙකම එකතු කරලා අහනවා. අධිවචන හෝ පටිඝ සම්පස්සයක් පැනවිය හැකිද? එතකොට එතෙන්දි නොහේතම් බන්තේ කියන උත්තරේ දෙන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ. එහෙනම් ආනන්ද මෙන්න එහෙම දත යුතුයි. යම් කිසි නාම රූපයන් නිසා පස්සයක් පැනවෙයිද නාම රූප නොයදෙන කල්හි එහෙම පස්සයක් පැනවෙන්න බෑ කියන. කියන්නේ අර ඉමස්මින් අසති ඉදන් අහෝති කියන ධර්මතාවය. එතකොට ඔය නාම රූපයි පස්සයයි අතර තියෙන පටිච්ච සමුප්පන්න බව තමයි ඔය ප්‍රශ්න හතරෙන් අහන්නේ. ඒ දෙක අතර සම්බන්ධය. එතකොට නාම රූපයක් පැනුනේ නැත්නම් පස්සයක් ගැන කතා කරන්නවත් විදිහක් නැහැ. ඉනස්මින් අසති ඉදන් අහෝති කියන ධර්මතාවය තමයි එතන මතු කරන්නේ. ඔය අර ප්‍රශ්න හතර නැත්නම් අධ්‍යක්ෂණ පටිග කියන එක ඒක තේරුම් නැත්නම් ටිකක් අර සරල උපමාවක් ගත්තොත් හිතන්න දැන් ලණුවකින් ගැට ගහනවා කියලා රෙදි වැලක්. එතකොට අපි හිතමු එක පැත්තක මේ මොකක් හරි ගහක් තියෙනවා. අනිත් පැත්තේ අපි මේ ගන්න කණුවකට හරි බිත්තියකට හරි මොකක් හරි එකකට ගැට ගන්නවා කියලා. ඒ දෙපැත්ත ගන්න එක පැත්තක් නාමකාය අනිත් පැත්ත රූපකාය. ඒ දෙක තමයි මේ ගැට ගහන්නේ. ඒ ගැට ගැසීම පස්සේ කියලා හිතුවොත් අපිට ඕක කෙනෙකුට පුළුවන් අර ගහෙන් පටන් අරන් එතනින් පටන් අරන් අනිත් කණුවට ගැට ගන්න. එහෙම නැත්නම් තව වෙලාවක පුළුවන් කණුවෙන් පටන් අරන් ගහට ගැට ගන්න. ඔය දෙවිදිහටම ගැට ගැසීම කරන්න පුළුවන්. හැබැයි ගැට ගැහුවට පස්සේ අපිට පේන්නේ වැලක් තියනවා කියන එක විතරයි. ඒක හරියට අර පස්සේ වගේ. එතකොට ඒක නාම රූපෙන් පටන් අරන් නාමකායෙන් පටන් අරන් රූපකායයට ගැට ගහන්නත් පුළුවන්, රූපකායෙන් පටන් අරන් නාමකායයට ගැට ගහන්න පුළුවන්. ඒ දෙපැත්තට දෙන නම් දෙක තමයි ඔය ආදි වචනයි පටිගයි කියන එක. පටිග කියනකොට හැමතිස්සෙම රූපයක අදහසන එන්නේ. ඒක රූපයක් නම් පටිග සම්පස්ස. ඉස්සෙල්ලා ගැට ගහන්නේ රූපේට නම්. ඉස්සෙල්ලා තියෙන්නේ අපිට නාමයේ පැත්ත නම් එතකොට අර ගැටෙන්න විදිහක් නැහැ නේ. එතකොට අර අදිවචන පැත්තෙන් තමයි එතකොට කියන්නේ. ඒක අදිවචන සම්පස්සේ. රූපයෙන් පටන් ගත්තා නම් පටිග සම්පස්සේ. අදහසක් ආවද? පැහැදිලි නැත්තා අහන්න. පෙරවන් සරණයි.
උඹේ මහත්මයා දැන් ඒ කාරණාව නේ රූපය කියන එක පණවන්න බෑ. නාම ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් නැතුව නාම ධර්මයන් පණවන්න බෑ. රූපයක ක්‍රියාකාරීත්වයක් නෑ. ක්‍රියාකාරීත්වයක් කියන වචනේ හරියටම දන්නේ නෑ. ඒකේ අදහස් ලිංග ආරෝපණය ඒ වගේ ಉದ್ದೇಶ තිබුණ කියන අදහසක්. එතකොට එතන පටිච්ච සමුප්පාදයට ගලපන්න ගියාම ඒ කියන්නේ පස්යෙන් උපන් බව අවිද්‍යාවෙන් මේ ක්‍රියාව සිදු වෙන්නේ නැත්නම් නාම රූප පැත්තෙන් ස්පර්ශය වෙන්නේ නැහැ කියන එකක් ඉන්නේ දෙන්නේ. එතකොට ඒක කොහොමද ඒ කියන්නේ පිටුසංජන පැත්තේ ඉන්න එකක් මානසිකවනේ කල්පනා කරන්නේ. එතකොට මානසික වේග කල්පනා කරන්න ගියත් ඒකත් අපි දැනගන්නේ ආයේ නාම රූප ප්‍රත්‍යයෙන්ම හට ගන්න යමකින්ම තමයි. ඒ කියන්නේ දැනගැනීමක් කිව්වම ආය විඥානයේ ක්‍රියාකාරීත්වයනේ. එතකොට ඒ කියන්නේ අවිද්‍යාව නැති වෙන්න ඕනේ. කියන්නේ සම්මාදිකයට පැමිණෙන්න ඕනේ අපිට මේ කරුණ හරියටම තේරුම් ගන්න. එවැනි අදහසක් තියෙනවා.
ඔක දැන ගැනීමමයි තේරුම් ගැනීමමයි සම්මා දිට්ඨිය කියන්නේ. දෙක දෙකක් නෙවෙයි. ඒකේ අනිත්‍යකර ඔබතුමිය කියද්දී චුට්ටක් එක මේ කීපික මේව කරන්න ඕනේ. ඒ කියන්නේ නාමයක් නිසා රූපයවත් රූපයක් නිසා නාමයවත් කියනවට වඩා මෙතන අපි විස්තර කරන්නේ පස්සේ කියන එකනේ. ආදි වචන සම්පස්සේ හෝ පටිග සම්පස්සේ. ඒ කියන්නේ නාම රූප පත්‍යා පස්සෝ කියන එක. එතකොට ඒ පස්සයක් වෙන්න නම් ඔය දෙකම තියෙන්න ඕන කියන එක. ඒ කියන්නේ දැන් අර කණුවයි ගහයි තිබුණොත් විතරනේ මේ වල ගැට ගන්න පුළුවන්. දැන් ගහ නැතුව කණුව තිබුණොත් වලක් ගැට ගන්න බෑනේ, ලණුවක් ගැට ගන්න. ඊළඟට කණුව නැතුව ගහ විතරක් තිබුණොත් ඒ කියන්නේ එක පැත්තක ගැටේ ගැහුවට අනිත් පැත්තට ගැට ගන්න බෑ. එතකොට අර ඒ වැලක් කියන එක ඉන්නේ නැහනේ. අනේ ඒ වැල වගේ දකින්න මේ පස්සේ කියන එක. තේරුණාද? එතකොට ඒ පස්සේ සිද්ධ වෙන්න නම් ඔය දෙකම පැනවෙන්න ඕන. ඒ දෙකේ සම්බන්ධයටම තමයි පස්සේ කියලා කියන්නේ. අර ඔක අර බන්ධනය වගේ. ඒ හැබැයි ওই ටික වෙන වෙනම වෙනව නෙමෙයි මේ එක සිද්ධියක් මේ විස්තර කරන්නේ. ඔකේ. අර කාළු ගණයි සුදු ගණයි උපමාවක් තියෙන්නේ. ඒ බන්ධනය කියන එක. එතන බන්ධනය කියලා ගන්නේ තණ්හාවට. දැන් මෙතන මේ මෙතන පස්සය කියන එක තේරුම් ගන්න ඒ සරල විදිහක් කිව්වේ. අපට පස්සයයි පස්ස සමුදයයි පස්ස නිරෝධයයි තේරුම් ගත්තා කියන්නේ ආපහු සම්මාදිට්ඨිය. ස්පර්ශය මොකද්ද? පස්ස සමුදය මොකද්ද? ස්පර්ශ නිරෝධය මොකද්ද? කියලා දැකීමමයි සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨියෙන් පස්සේ ඒක දකින්නවත් දැක්කට පස්සේ සම්මාදිට්ඨියවත් නෙමෙයි. ඔය දෙකම එකම සිද්ධියක්. එතකොට මේක මුලින් තේරුම් ගන්න වෙනවා. මොකද අපි අහලවත් නැතුව අපිට හිතා ගන්න පුළුවන් එකක් නෙවෙයිනේ. ඒ තේරුම් ගත්තට පස්සේ ඒක අර ඥානතෝ පස්සතෝ කියන්නේ. ඒ ඥානතෝ එක තමයි මේ දැනගන්න එක. පස්සතෝ කියන එක ඒ දැනගත්තු දේ දැක්මක් වීම තමයි පස්සතෝ කියන්නේ. ඒ දැක්ම කියන එක අර සිටීමට වඩා පොඩ්ඩක් වෙනස්. දැන් මේ කියනකොට මේක හිතන්න පුළුවන් නේ. ඒක දැන ගැනීම. ඥානතෝ. ඒක එහෙමමයි කියලා පේන ගතියක් එනවනේ. ඒකට කවුරුවත් කියපු හින්දා නෙමෙයි. ඒ Tamanthama පේනවා. ඒක එහෙමමයි. අනේ ඒකට පස්සතෝ ඒක එතකොට තමයි සම්මා දිට්ඨිය කියන්නේ. ඥානතෝ පස්ස ඥානං පස්සං යථා භූතං කියනකොට සස්සහෝති සම්මාදිට්ඨි. ඒක එතකොට මේ අර වර්ග කර කර ඉන්න ඒ කියන්නේ අපි ඔක දැන් මේක හිතුවද දැක්කද කියන එක ඒක හොයන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ දැක්ම එනකොට තමයි අර හිතුවේ කේ වෙනස පේන්නේ. විතර්ක වලින් දැනගත්තද දැක්කද කියන එක. ඒ කියන්නේ අවබෝධය. අවබෝධ කියන එක අපේ අර දැන් දැනුමක් තියනවනේ අපිට. දැන් ඔන්න අපේ දැනුමක් තියනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. ඒක දැන් ඔය වගේ පාලි වචන ගොඩක දැනුමක් තියෙනවා. බෑ ඔය ටික කවද හරි නිකන් මේ මතකේ තියෙනකන් කියත හැකි. අමතක වුණොත් එහෙම මතක් කරන්න වෙනවා. දැන් ඒක කියලා පුරුදු ඇති. දැන් අපි ඔය සමහර ඒවා දැන් ඔන්න රූපය වේදනාව ඊළඟට මොකද්ද දන්නේ ඉන්නේ කියලා ඔන්න ටිකක් හිතන්න වෙනවා. ඒ හිතන්න වෙනවා කියනකොටම තේරුම් ගන්න දැන් ඔය අපේ පාඩම් කිරීමක් නේ. ඒ කියන්නේ දැනුමක් නේ. ඒක අර හිතලා ගන්න ඕන එකක්. දැන් ඔක අපි තව ටිකක් දැම්මත් අපේ අර බල්ලගේ උපමාවට දාමුකෝ. දැන් බල්ලා වතුරට ඉබිලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියන තැනනේ ඉන්නේ. ඔන්න එයා කාගෙන් හරි අහගන්නවා කොහොම බල්ලෙක් ඉන්නවා වගේ පෙනුනට ඕක බොරුවක් කියලා. දැන් එයාට බල්ලෙක් පේනකොට අර අහපු එක මතක නම් ආ ඕක බොරුවක් කියලා සිහි කරගන්න පුළුවන්. හරි. එතකොට ඒක මතකේ තියනකන් එයාට ආයෙයි ඕක මතක් කරගන්න පුළුවන්. හැබැයි අමතක වුණ දවසට බල්ලා පේනවා දැන් බොරුවක් කියලා දන්නේ නැහැ අපහු. අනේ ඒක වගේ දැනුම කියන එක. එතකොට අපි ඔය එක එක වචන පාඩම් කරගෙන දැන් මේක කියනකොට ඔබ හොඳට මතකයි. එතකොට අපි කියනකොටම මේ මෙතන තියෙන්නේ මෙන්න මේ ටික කියලා අර වචන ටික කියාගෙන යනවා. ඉතින් ඕක මාසයක් දෙකක් ඔය ධර්ම සාකච්ඡා නොකර තිබ්බොත් එහෙම අර සමහර කියපු දේවල් ඊළඟට කියා ගන්න බෑ. මතක් කර කර මොකද්ද ඔය එකක් තිබුණා මේක මතක නැහැ. අන්න එහෙම වෙනකොට තේරුම් ගන්න ඒ අපේ විතර්ක මට්ටමේ විඥාණයෙන් දැනගත්තු එක. හැබැයි අර දැන් අර උපමාවේ අනිත් පැත්ත හිතන් බලලා තේරුම් ගන්නවා මේක මේ ආයතන මුලාවක් හින්දා පනෝගත් ස්වභාවයක් කියලා. කියන්නේ නිකන් අපේ මට්ටමට ආවා කියන්නේ. දැන් අපි වතුරට බුණහන් නිකන්වත් අපිට හිතලා බලන්න දෙයක් නැහැ නේ. මෙතන මේ බොරුවක් තියෙන්නේ කියලා ඒක පිළිතලා හිතිනවා. අන්න ඒ වගේ ස්වභාවයක් ඔය මේ පස්සතෝ කියන එක දකිනවා කියන එක. දැනගන්නවායි දකිනවායි කියන එක. දැනගන්නවා කියනකොට අපේ තර්කෙට ඒක ගැළපීලා හරියට හරි කියලා එනවා ඒක. මෙච්චර කල් දැනගෙන හිටියේ එක වැඩ තියෙන එක තමයි හරි කියලා තර්කවලට ගැලපෙනවා විතක්කවලට. ඒ කියන්නේ දැක්කණි. දැන් අපි ඒක අරවට ගලප ගලප බැලීමක් නේ කරන්නේ. දැන් දැකීමේදී එහෙම ගැළපීමක් කරන්න අවශ්‍ය නැහැ. අනිත් එක ඒක කායේ අමතක වෙන එකකුත් නෙමෙයි. දැක්මක් නේ. සමහර විට ඔය වචන ටික අමතක වුණාට වෙන විදිහකට හරි මේ සිද්ධිය වෙන මෙහෙම දෙයක් කියලා විස්තර කරන්න පුළුවන්. අර වචන මතකද නැද්ද කියන එක එතෙන්ට අදාළ නැහැ එතකොට. ආවත් දන්නේ අදහස.
මක්කටලි අදහසක් නාවා. එතකොට මේ දැන් ඔබතුමා මේ කියාගෙන ගිය ටික කොහොම හිතේ ගහන්නේ නැහැ නේ මට. එතකොට තව කිසිම අදහසකුත් ආවා. එතකොට මේ දරදීන්නේ මම කියන මේ අහන්නේ. එතකොට අර මේ නාම රූපය කියන තැනත් නාම කියන ධර්මතාවයන් වලට පස්සයක් ගැන කතා කරනවා නේ. ඒ පස්සය එතන පස්සය කියන කරුණද ඔය කතා වෙන ප්‍රශ්න හරි සම්පාදේනවානේ සලායතන ප්‍රත්‍යම් පස්ස කියලා. ඒ කියන්නේ එකක් පස්සක් වෙනවා කියන අදහස් නෙවෙයි. නමුත් ඒ ස්පර්ශය කියලා එතන අධිවචන සම්පස්සය පටිඝ සම්පස්සය කියලා ගැනෙන්නේ. එතකොට මොකද්ද කියලා පැහැදිලි කිරීමක් කරන්න.
තමයි ඒ පස්සය ඇති වෙන හැටි තව ටිකක් විස්තර කිරීමක් තමයි ඔය අධිවචන පටිඝ කියලා දෙපැත්තක් දාගෙන දාන්නේ. ඒතර මං කිව්වේ දැන් ඔය කෙනෙක් අධිවචන පටිඝ කියන එක දැනගෙන තියෙන්න පුළුවන්. තව කෙනෙක් ඒ වචන අහලවත් නැති වෙන්න පුළුවන්. හැබැයි අර පස්සයයි පස්ස සමුදයයි තේරුම් ගත්ත කෙනා, ඒ කියන්නේ වචන දෙක කියන්න පුළුවන්කම නෙමෙයි. පස්සය කියලා යම් කිසි ස්වභාවයක් හැදෙන්නේ මෙන්න මෙහෙමයි, හටගන්නේ මෙන්න මෙහෙමයි. ඒකේ සමුදය තේරුම් ගත්ත කෙනාට ඔය වචන වලින් කිව්වද වෙන වචන වලින් කිව්වද කියන එක නෙමෙයි වැදගත්. අදහස දැක්කා වෙනවා. නැත්තම් වෙන්නේ අපිට ওই වචන ටිකෙන්ම කියන්න ඕන ඕක පාඩම් කරගෙන. එතකොට ඒකේ තේරුම වෙන විදිහකට දන්නගෙනකොට ඕක වෙන විදිහකට වැටහෙනවා.
ඒ කියන්නේ මහත් නාම රූප කියන කරුණ, නාම රූප ප්‍රත්‍යක්ෂ කියන කරුණ කාටරි අවබෝධ වෙනකොටම, ඒ කියන්නේ අවිද්‍යාව දිවෙන තැනකදීම තමයි ওই සම්පූර්ණ මේකව පැහැදිලි වෙන නිරෝධය මේ අවබෝධ වෙනවා. කියන්නේ සම්මාදිට්ඨියට පැමිණෙනවා වගේ තමයි. කියන්නේ අත්පස්සකන රහස ඇතිව දැන් මේ කරුණ තේරුම් ගන්නවා කියන්නේ මේ කරුණ අවබෝධ වෙනවා කියන්නේ මේ පටිගයක් අදිවචනකෝච්ච කියන නාමකයි පටිග සම්පස්සයක් නැත්නම් ඒකරු වෙන්නේ නැත්නම් කියනකොට අවිද්‍යාව දුරු වීමෙන් තමයි ඒ කරුණ අවබෝධ වෙන්නේ. ඒකත් ප්‍රඥාව උදා වෙලා කියන එක තමයි අදහස් වෙන්නේ එතනදී.
නෑ, ඒක අවිද්‍යාව දුරු වුණා කියන තැනට දාන්න එපා. ඒක ඥානයක් පහළ වුණා කියන්නේ අවිද්‍යාව දුරු වුණා නෙවෙයි. අවිද්‍යාව දුරු වුණා නම් රහත් වෙන්න ඕනනේ.
හරි හරි, මට එතන මේ වැරදිම
මේ කියන අදහස මේ ප්‍රඥාව උදා වුණා කියන වචනේ තමයි මේක හරියට. ඒක මම ගන්නකෝ අර දැනුමකින් දැනගෙන තිබුණ ටික දැක්මක් වුණා කියලා. දැන් ඒ ඥානතෝ එක පස්සතෝ වුණා. ඒක හරියට මම ඔය උදාහරණයක් ගත්තොත් දැන් අපි ලෙක්චරර්ස්ලා නැත්නම් ටීචර්ස්ලා කරන්නේ මොකද්ද? ඒගොල්ලෝ ඉගෙනගත්තු ටික ළමයින්ට උගන්වන එකනේ. එතකොට අපිට කියන්න පුළුවන් මෙන්න මේ පොතේ මෙහෙම තියෙනවා, මෙන්න මෙයා මෙහෙම එකක් හොයාගත්තා, නිව්ටන් මෙන්න මෙහෙම එකක් හොයාගත්තා, මේක මෙහෙමයි කියලා උගන්වන්න පුළුවන්. ඒ උගන්වන එක විදිහක්. අනිත් විදිහ තමයි තමන් ඒ කරුණ තේරුම් ගත්තට පස්සේ ආයේ මෙයා කිව්වද මෙයා කිව්වද නෙමෙයි. එයාට ඒක පොතෙන් බැලුවත් එකයි නැතත් එකයි මේක කියන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගෙම එකක් විදිහට කියන්න පුළුවන්. දැන් අපි දහමක් ගත්තත් මෙන්න මේ ස්වාමීන් වහන්සේ මෙහෙම කිව්වා කියලා කියනකොට ඒක අපේ දැක්මක් නෙමෙයි ස්වාමීන් වහන්සේගේ දැක්ම. ඒක දැන් ඒ එතකොට තමයි අපිට ඒ වචන වලින් එකක්වත් වෙනස් නොකර ඒ වචන විදිහටම කියන්න ඕන. මොකද අපිට මේක අපිට විස්තර කරන්න බෑ. ඒ දැනුමක් දැන් දැක්මක් වුණාම එහෙම බයක් නැහැ. ඒ කියන්නේ මේ තමන් අත්දැක්ක දෙයක් විස්තර කරනවා කියලා හිතන්න. දැන් අත්දැක්ක දෙයක් අපි අර ගන්න උපමාවක් තියෙනවා. අර ලුණු රස කියන එක ලුණු කාපු කෙනා අත්දැක්කනේ. දැන් ලුණු කාපු නැති කෙනෙක් ඇවිල්ලා අහනවා ලුණු මොන රසද කියලා. දැන් මෙයාට මේක පොතෙන් බල බල ඉන්න ඕනේ නැහනේ ඕක විස්තර කරන්න. ඒක අත්දැක්කට පස්සේ මේ වචන වරදීද මේක කියන්න ගිහිල්ලා එහෙම බයක් එන්නේ නැහනේ. අරයට ගෝචර වෙන විදිහ එක එක විදිහට එයා මේ ඇහුවොත් ඔය ලුණු රස කියන්නේ තිත්ත රසටද කියලා කෙලින්ම කියන්න පුළුවන් නැහැ කියලා. ඔය ලුණු රස කියන්නේ පැණි රස වගේ එකක්ද කිව්වොත් ආයේ අපිට මේ මේ අර තර්ක කර කර ඉන්න දෙයක් නැහනේ. ඒ දැක්කා කියන්නේ අන්න ඒ වගේ දෙයක්. දැන් දැනුමෙන් තිබුණොත් අපිට ඕක හරිද වැරදිද කියන්න සැකයි ටිකක්. ඒක තව නිකන් හිතලා බලලා තමයි කියන්නේ. එතකොට මේක අර ඒ කියන්නේ වචන වලින් එහාට ගිය මේ දැක්ම කියන එක. දැක්ම කියන එකට වඩා මට වෙන වචන එන්නේ නැහැ. මං උදාහරණයක් දැන් ඔයගොල්ලන්ට තේරෙන විදිහ තමයි දැන් ඔය දැන් ඔබතුමිය আদি වචන සම්පස්සේ පටිඝ සම්පස්සේ දන්නවා. ඒක අහලා දැනගත්තු හින්දා. හැබැයි තව කෙනෙක් ඉන්න පුළුවන් ඔය වචන දෙක අහලම නැහැ. හැබැයි ඒ වචන දෙක අහලම නැති කෙනාට සම්මාදිට්ඨිය එන්න පුළුවන්. දැන් එයාගෙන් ගිහින් ඇහුවොත් আদি වචන කියන්නේ මොකද්ද පටිඝ කියන්නේ මොකද්ද කියලා එයා දන්නේ නැහැ. හැබැයි මෙන්න මේ අදහස එන මේ වගේ දෙයක් වෙනවද කියොත් ඒක හොඳට විස්තර කරගීමේ හැකියාව තියෙනවා. ඉතින් එතන ඒ දැනුමේ දැක්මේ ඒ වගේ වෙනසක් තියෙනවා. ඒකයි දැන් පස්සෙයයි පස්ස සමුදයයි පස්ස නිරෝධයයි තේරුම් ගත්ත කෙනාට සම්මාදිට්ඨිය තියෙනවා. ඒකේ ඒ අනිත් පැත්ත තමයි දැන් ඔය අදිවචන පටිග ටික දැනගෙන කෙනෙකුට සම්මාදිට්ඨිය ගන්නත් පුළුවන්. ඒ වචන දැනගෙන සම්මාදිට්ඨිය නැතුව සම්මාදිට්ඨිය තියෙනවා කියලා අර වචන ටික කී කියා ඉන්නත් පුළුවන්. අන්න අතනයි අපි ගොඩාක් වෙලාවට අර අහුවෙන තැන. දැන් ධර්මක අලුත් වචනයක් කියපු ගමන් අපි ඒකම යදාගෙන කියන්න පුරුද්දක් තියෙනවානේ. එතකොට මං කියන්නේ එහෙම කියන්න එපා කියන එක නෙමෙයි. එහෙම කියද්දි අපිටම හොයාගන්න බැරි වෙනවා මේක මේ අර මේ දැනුමකින් කියන එකක්ද දැක්මකින් කියන එකක්ද කියන එක. ඒක හොඳට තේරුම් ගන්න පුළුවන් විදිහක් තමයි ඔක ටික දවසක් ගිහිල්ලා ඕන්න බණ අහන්න නැතුවම කතා කරන්න නැතුවම ඉඳලා දැන් කියා ගන්න හදනකොට දැන් අරක කියා ගන්න බෑ. එතකොට අර දැනුම කියන්නේ මතක තියාගත්ත එකක් නේ මේ කියන්න හදලා තියෙන්නේ. හැබැයි ඒ අදහස දැක්කොත් එහෙම මං හිතන්නේ ඒ වගේ ගැටලුවක් එනවා කියලා. ඒ දැකීම කියන එකේදී ඒ ප්‍රඥාව කියන එක, කියන්නේ මේ ඥාණය කියන එක මේ දැක්මක්. ඒක එතකොට අර කරන දෙයක් නෙමෙයි, ඒක අර පිළිතලා හිතින දෙයක්. එතකොට අපි දැන් ඕක පිළිහිටියට පස්සේ ආයතනයක් වැඩ කරනකොටම අර ඒක පේන ගතියක් තියෙනවනේ. මෙතන වෙන්නේ මෙහෙමයි කියන එක. ඒක අමුතෙන් හිත හිතා බැලීමක් නෙමෙයි. ආ මෙතන මේ නාමයක් ඇති වුණා, රූපයක් ඇති වුණා, මේ දෙක ගැට ගැහුවා, පස්සයක් වුණා. එහෙම මේ ඇනලයිස් කිරීමක් නෙමෙයි. ඒක නිකන් අර ඒක නිකන් පේනවා. ඒක අර බලනවට වඩා, හිතලා බලනවට වඩා පේනවා. ඉතින් වැඩේ තියෙන්නේ මේ දැන් එක ප්‍රශ්නයක් එනවා, ඔතෙන්ට ඇවිල්ලාද නැද්ද? දෙවෙනි ප්‍රශ්නේ තමයි ඇවිල්ලා නැත්නම් ඔතෙන්ට එන්නේ කොහොමද? නේද? ඉතින් අපි දැන් ඥානේ ආපු කෙනා කියයි ආ මුකුත් කරන්න ඕනේ නැහැ, ඔක ඉබේ වෙන දෙයක්. කරන දෙයක් නෙමෙයි වෙන දෙයක්. දැන් ඉතින් ඥානේ ආපු නැති කෙනාට ප්‍රශ්නේ හිතෙන් තාවි නැත්නම් මොකද්ද කරන්නේ? අපිට පේන්නේ නැහැ නේද? දැන් ඔනෝගේ ගැටලුවේ තමයි ඉතින් එහාට මෙහාට තර්ක කර කර පැන පැන ඉන්නේ. දැන් ඒ දෙකේ වෙනස තේරුණාද මේ කියන්න හදන එක?
ඔව් පැහැදිලි මහත්මයා, ඒක නම් පැහැදිලි වුණා. නමුත් අන්තිම හරියේදී පොඩි සිග්නල් ඩ්‍රොප් එකක් වෙලා අහන්නත් බැරි වුණා. නමුත් ඒ ඔබතුමා ඉස්සරලාම විස්තර කරන ගේ කාරණාවෙන් පැහැදිලි.
එතකොට අර දැන් මේ අර වචනවල තියෙන තේරුමේ යම් අදහසක් ගන්න තමයි අපි දැන් බුද්ධ දේශනාවේ මහා නිධාන සූත්‍රයේ මේ අදිවචන සම්පස්සේ ගැන මොකද්ද බුදුහරජාණන් වහන්සේ කියලා තියෙන්නේ, පටික සම්පස්සේ ගැන මොකද්ද කියලා තියෙන්නේ කියලා ඒ ටික දැන ගැනීම හරි වැදගත්. ඒක හොයනවා නම් හැබැයි ඒ වචන ටික දැනගත්තා කියන්නේ මතක තියාගන්න දැක්ම වෙන්නේ නැහැ. ඒකෙන් කියන්නේ දැනගන්න එපා කියන එක නෙවෙයි. අපි යන්න හොඳ නැහැ, ආයේ ටික මම දන්නවා, ඒ හින්දා මේක දැක්කයි කියලා. එතන මොකක් හරි ඒකේ මෙන්න මේ වගේ අදහසක් මේ තියෙන්නේ කියලා දකින්න පුළුවන් නම් අන්න ඒක තමයි මතු කරගන්න ඕනේ. ඒක මම දකින්නේ තව විදිහකට. දැන් ওই වචන නොදන්න කෙනෙක් ඇහුවොත් වචන ටික නැතුව උනස් Tamanට නිකන් පොඩි විස්තරයක් දෙන්න පුළුවන් නම් අන්න ඒ වගේ එකක්. ඒ කියන්නේ එයා වෙන විදිහකට ඇහුවොත් ඔය කියන්නේ මෙන්න මේකද කියලා, ඒක ඒකද නැද්ද කියලා හරියටම නිකන් කීමේ හැකියාවක් තියෙන. අර දෙයක් අත්දැක්කට පස්සේ ඒකේ ආයේ සැකයක් නැහැ නේ. මේක මෙහෙමයි කියලා කියන්න පුළුවන්. අනේ ඒ වගේ ස්වභාවයක්. ඒ කියලා ඉතින් ඒකත් දැන් ඉතින් මේ අපි හිතට දාගන්න ආයි විඥානෙට දාගස්ත්‍රයක් වෙනවා උගා. මේ ඒකුණාට අර තල අදහසක් හරි ගන්න ඕනනේ මෙන්න මේ වගේ දෙයක් වෙන්න ඕන කියන. අන්න එහෙම තමයි ඉතින් මේ දහම විමසන්න පටන් ගන්න වෙන්නේ මේ විදිහට තමයි. අන්තර විමසගෙන යනකොට ඒක ඒ කියන්නේ දකින දවසක් එනවා එන්න ඕන. දැන් මුලින් ඒ තමන්ට නොතේරුණත් අර දැන් මෙහෙම දෙයක් තමයි බුදු කෙනෙක් දේශනා කරන්නේ කරලා තියෙන්නේ කියන එක ගැන යම් කිසි අදහසක් තියෙන්න ඕන. එතකොට මේ එකට අනුව අදාළව විමසන්නේ අපි. ඒ එතන ඒ මූලික ශ්‍රද්ධාවක් අපිට එන්න ඕන. ඒ කියන්නේ දැන් අර බල්ලා රැවටිලා ඉන්නකොට කවුරු හරි ඇවිල්ලා කිව්වොත් ඔතන රැවටීමක් තියෙන්නේ කියලා උටය ඒ රැවටුනේ කොහමද කියලා නොතේරෙන්න පුළුවන්. හැබැයි මෙයා කියන එකේ ඇත්තක් ඇති කියලා අනුමාන ඥානයක් හරි තිබුණොත් තමයි එයා එතනින් එහාට ඒක හොයන්න පෙළඹෙන්නේ. ඉතින් අපිට මේ මූලික ශ්‍රද්ධාව ගොඩක් වෙලාවට තියෙනවා. දැන් බුද්ධ දේශනාවක තිබුණොත් මේක බුද්ධ වචනයක් අපිට නොතේරුණත් මේක ඇත්ත වෙන්න ඕන. මේක තව ටිකක් හොයන්න ඕන. මේ නොතේරෙන්නේ අපේ මොඩ කමටයි කියන සත්‍ය අපිට සාමාන්‍යයෙන් පිළිතලා තියෙනවනේ. ඒක උදව් වෙනවා ගොඩාක්. يعني අපි මොකක් හරි මෙහෙමයි කියලා හිතාගෙන හිටියත් බුද්ධ දේශනාවයි තව තැනකට ගැලපෙන්නේ නැත්නම් ඒක අපේ අඩුවක් නේ. ඒ කියන්නේ මගේ මෝඩ කමනේ කියන පැත්තෙන් ආයි තව හොයන්න. ඒක හරි වටිනවා. ඒ කියන්නේ මේක තව මොකක් හරි වෙනකොට මෙතෙන්ට තාම ගැලපිලා නැහැ. කියන්නේ අපේ අවබෝධය අඩුවන්නේ. කියන්නේ මේක අර සමහර විට ඥාණය පහළ වෙලා නැති හින්දානේ ඔහොම පේන්නේ නැත්තේ කියනා වගේ අදහසක් ගන්න පුළුවන්. ඒතකොට Tamanta තව මේ කරන්න දෙයක් තියෙනවා කියන එක පේනවනේ. මේක තව විමසන්න ඕන, හොයන්න ඕන, අවබෝධ කරගන්න ඕන කියන පැත්ත. අනේ ඒක කියන්නේ අර Tamange මෝඩකමම දකින්නවා කියන්නේ ප්‍රඥාව වැඩෙනකොට තමන්ගේ මෝඩකමමයි පේන්නේ. ඒ කියන්නේ අපිට තව කරන්න දෙයක් තියෙනවා. තව දැනගන්න දෙයක් තියෙනවා. අපේ අවිද්‍යාව දුරු වෙලා නැහැ. තව විදියට කිව්වොත්. අනේ ඒ ස්වභාවය උදව් වෙනවා මේ මාර්ගයේ වඩන්නන. මේ වගේ අදහසක් තමයි ඉතින් මට තියෙන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
රවි මහත්තයෝ ඒකට අදාළත් වෙන්න පුළුවන් මේ රවි මහත්තයා දැන් ගියපාර අපි කතා කරපු කොටහකට අදාළ වෙනවා මම මේ අහන්න හිත ප්‍රශ්නේ මේ දැන් අර අපි කතා කරන විදිහට ඇහෙනවද
අපිට ඇහෙනවා මේ
කියන්නේ අහන දේ ආයේ කියන්න බලන්න මොකද්ද
ආ ඔව් දැන් ඇහෙනවද
ඔව් දැන් ඇහෙනවා කියන්න
ආ හොඳයි මාතෙ මේ කරනාවේ අපිට මට එක කියලා දෙන්න පුළුවන්ද අර දැන් මගේ ඉංගනුම තිබුණේ දැන් පටිච්ච සම්පදේ පැත්තෙන් මේ දැන් අර අරමුණක් ඇති වෙලා ඊට පස්සේ භවංග චලන අරමුණකට භවංග චලනයක් ඇති වෙලා පසුව මේ විඥානය ඒ ආයතනයට එකතු වෙලා එහෙම ඒ ක්‍රියාවලිය කොහෙද පළ වෙලා තියෙන්නේ රවි මහත්තයෝ මේ මේ ත්‍රිපිටකේ ඒකලාර 17 වාරයක් ඒ දේ වෙන එකෙන් සහ එතකොට විඥානයේ ඇතුළත නාම රූප ඇති වෙලා ඒ ක්‍රියාවලිය පිළිබඳව බුදුහාමුදුරුවන් කොහෙද කියලා තියෙන්නේ ත්‍රිපිටකයේ
ඔය චිත්ත වීති කියන කතාවනේ
අන්න ඔය චිත්ත වීති කියන කතාව
ඔව් ඒ චිත්ත වීති කතාවක් මේ අන්දන්න තරමින් ත්‍රිපිටකේ නැහැ ඒක අර අටුවාවල විස්තර කිරීමත් එක්ක තැන් තැන් වලින් මේ තමයි ඒක ගලපලා ගන්නෙ චිත්ත වීතියක් කියලා වෙනමම කොටසක් පැහැදිලි කරලා නැහැ මේ අභිධර්ම පිටකේ ගස්සත් මේ එහෙමයි මම මුළු අභිධර්ම පිටකෙම කියවලා නැහැ හැබැයි අපි ධර්මයේ අදාරපු ස්වාමීන් වහන්සේලා කියනවා ඒක ඒ අර ප්‍රකරණ පොත් හතක් තියෙනවනේ ඒවයි එකකවත් එහෙම එකක් නැහැ කියලා. ඉතින් ඒ කියන්නේ ඒ ත්‍රිපිටකයේ තියෙන දෙයක් නෙවෙයි. හැබැයි එහෙම කිව්ව පළියටම ඒක අර බැහැර කරන්න ඕන දෙයක් කියන තැනටත් යන්න අවශ්‍ය නැහැ. අර ඒක ත්‍රිපිටකේම මූලිකව සඳහන් වෙන එකක් නෙවෙයි. චිත්ත වීතිය කියන එක. පිටකෙන්
කාරණා පොඩ්ඩක් එකට ඇඩ් කරනවා නම් මේ ඔය සාමාන්‍යයෙන් ඔය අභිධර්ම කරනකොට අර රේරු පාණි චන්දිමල් හාමුදුරුවන්ගේ පොත් මේ සාමාන්‍යයෙන් දැන් ගොඩක් අක්තිය මේ ඔය සරල විදිහට ගන්න උත්සාහ කරන්නේ මේ කියවන්නේ ඒකේ අභිධර්මයේ මූලික කරුණු සහ අභිධර්ම මාර්ගය කියන පොත් දෙකේ මම හිතන්නේ සඳහන් වෙනවා චිත්ත වීති ගැන
ඔව් ඒ පොත් කියන්නේ ඒවායි හොඳට බලන්න ඒවා අභිධර්මාර්ථ සංග්‍රහ කියලා තියෙන්නේ. ඒ සංග්‍රහ කියලා ඔය ඉස්සර ලියවුණ පොත් කියන්නේ මෙන්න මේක තේරුම් ගන්න මේ ටික උදව් වෙයි කියලා විස්තර කිරීමක්. එතකොට අපි සංග්‍රහයෙන් අභිධර්මයේ තේරුම් ගන්න ගිහින් හරියන්නේ නැහැ. ඒ සංග්‍රහය කියවලා ඊළඟට අභිධර්ම පොත් ටික පුළුවන් නම් කියවන්න ඕන. ඒක ප්‍රකරණ තියෙන කතාවත් ප්‍රකරණය ධම්ම සංකේණී ප්‍රකරණය වගේ පිටකේ තියෙන අභිධර්ම පිටකේට අදාළ පොත්පත් තියෙනවා. එතකොට අන්න ඒවයි කොතනද ඕක තියෙන්නේ කියන එක හොයන්න වෙනවා. එහෙම හොයන්න ගියාම ඒවයි තමයි ඕක නැහැ
කියන්නේ. හ්ම්. ඒ කියන්නේ එතකොට මේ අභිධර්ම පොත් හතේ මේ චිත්තවිතික් සම්බන්ධයක් නැහැ කියලාද කියන්නේ මම නම් කියවලා නැහැ. මේ මමත් අහගෙන අහන්නේ. එහෙම සම්බන්ධයක් නැහැ කියලාද කියන්නේ.
ඔව්. ඒවා හොඳට හදාරපු ඒ අය ස්වාමීන් වහන්සේලා එහෙම කියන්නේ ඒවයි නැහැ කියලා. ඉතින් මමත් ඔබ මුලින් දාගට කියවලා නැති හින්දා හඳුන්නන්නේ මට ඒ වුණාට තියෙන තැනක් හම්බ වෙලත් නැහැ. අපි ඒ තනින් තනින් බලනකොට.
හ්ම්.
දැන් මම නම් බලන්නේ මට අවශ්‍ය තැනක් තිබුණාම එක ගිහින් කියවලා බලන එකනේ. ඒ වුණාට අර ඔබතුමා කිව්වා වගේ ඒක මුලින් ඉඳන් අගට කියවලා නැති හින්දා මම දන්නේ නැහැ. හැබැයි බොහොම ඕක හදාරපු අය يعني ස්වාමීන් වහන්සේලා විශේෂයෙන් කියනවා එහෙම ඉස්සෙල්ටි කියලා කොටසක් නැහැ කියලායි.
ඒකට අදාළව රවි මහත්මයා එහෙනම් දැන් ගිය පාර අපි කතා කරපු අර මම කියන තැනට එන්න ඒ අර ආයතන හය අල්මක් දකින්නවා එතනින් මේ ඒ සංඥාවක් ලබා ගන්න ඒකට බලාපොරොත්තු වෙමින් ඉන්න නිසා තමයි එතන ඒ සංඥාව ලබා ගන්න පුළුවන් කියන කතාව ඒක කොහේ හරි පළ වෙලා තියෙනවද?
ඔව් මේ කතා කරන්නේ අපි ගොඩක් වෙලාවට ඒ සූත්‍රවල තියෙන ඒවා කතා කරන්නේ. දැන් මේ උදාහරණයක් විදිහට දැන් කතා කරපු ඒ අදි වචන සම්පස්සේ පටික සම්පස්සේ කෙලින්ම තියෙනවා මහා නිදාන සූත්‍රය. හරි ඊළඟට අර චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්ස ඒවා පැහැදිලිවම මේ සූත්‍රවල තියෙනවා. ඒක මදුපිණ්ඩික සූත්‍රය. ඊළඟට මේ ඥානං පස්සං යථා භූතං කියන්නේ සම්මා දිට්ඨිය කියන එක මහා සලායතන සූත්‍රය බැලුවහම හොඳට තියෙනවා. මේක මේ සූත්‍රවල තියෙන ඒවයින්මයි මේ කතා කරන්නේ. එතකොට ඒවයි අපි අර දැන් හොයන හැටි දැන් එකක් කියවුවහම මුලින්ම අපිට එන්නේ ලෝකෙට අයිති තේරුමන්නේ. එතකොට ඒකේ ලෝකෝත්තර දර්ශනය කියනකොට ඊට වඩා වෙනස් අදහසක් එන්නේ. එතකොට ලෝකෙට අයිති සම්මාදිට්ඨියෙන් බලනකොටයි ලෝකෝත්තර සම්මාදිට්ඨියට අදාළව බලනකොටයි තේරුම් දෙකක් එනවා. ඔබ බුදුරජාණන් වහන්සේ ත්‍රිපිටකයේම පෙන්නනවා මේ ලෝකයාට ඇත්ත ආර්ය දර්ශනයේදී බොරු වෙනවායි කියලා. එහෙම සඳහනකුත් තියෙනවා. ඉතින් ඒ හින්දා තමයි අපිට මේවා අර ගොඩාක් සාකච්ඡා කරන්නන්නේ ඒවා දන්න නැත්නම් අවබෝධ කරපු අයත් එක්ක සාකච්ඡා කරනකොට අර අපිට නොපෙනෙන පැත්ත ගැන අදහසක් ගන්න පුළුවන්. එතකොට ඒක හොයන්න පුළුවන්. විමර්ශනය කරන්න පුළුවන්. අනේ ඒකට තමයි මේ දහම් සාකච්ඡා එහෙම උදව් වෙන්නේ. එතකොට ඒ කතා කරපු දේවල් මට ඒ කියන්නේ පැහැදිලිව කියත හැකි මේ ත්‍රිපිටකයේ තියෙන ඒවායින් කතා කළේ ඒවා කොහේ හරි අදාළ නැති තැනක් තියනවා නම් අහන්න. එතකොට අපිට කියන්න පුළුවන් මෙන්න මේක බලන්න කියලා. දැන් උතෙන්දි මං අර චිත්ත වීතියටත් සම්බන්ධ කළා. දැන් මං කිව්වේ දැන් අරකේ තිබුණ නැහැ කියලා කෙලින්ම බැහැර කරන්න ඕනේ නැහැ. සමහර විට ඒවටත් ගැලපෙන්න පුළුවන්. මං අර ඊයේ කියද්දි කිව්වේ අර ඔය චිත්ත වීතියේන පංචාධාරා වජ්ජන සිත කියන එක. එතකොට දැන් මෙන්න මේ විදිහට තේරුම් ගත්තහම මේ ආයතන හයම මේ ඉපදිලා තියෙන්නේ කියනකොට ඒ කියන්නේ මේ ක්‍රියාකාරීත්ව හයම තියනවා කිව්වහම අර ආවර්ජණය කරනවා කියන එකට මේ තේරුමක් එනවනේ. නැත්තම් හයක් තිබුණ නැත්නම් එහෙම නැත්නම් පහක් තිබුණ නැත්නම් ඇයි එතන පංචද්වාරා වජ්ජන කියලා කියන්නේ? එකක් විතරක් හට ගන්නවා නම් හයක් ආවර්ජනය කරන්න දෙයක් නැහැ නේ. අනේ ඒ වගේ ඒවායිනුත් මේ අදහසක් ගන්න පුළුවන්. හැබැයි ඔය දැන් මේ තේරුම නොදැන ඒවා කියෙව්වට අපිට ඒක ගලප ගන්න බැහැ. ඔය වචන ගොඩක් නිකන් මේ පාඩම් කිරීමක් විතරක් වෙනවා. මේක ගැන අදහසක් ගන්න ඕනේ. පැහැදිලිද? දැන් ඒ කියන කරුණු මේ බය නැතුව අහන්න. ඕක ත්‍රිපිටකේ නැහැ කියලා කියන්න පුළුවන් නම් ඒ මෙන්න මේ කරුණ පොයින්ට් එකක් ගත්තේ. ඕක ගැලපෙන්නේ නැහැ. ඒ යන්නේ ඒවා තමයි අපේ මේ කියන්නේ සාකච්ඡාවලදී මතුවෙන්නත් ඕන. කවුරුවත් කියපු කලියටම ඒක එකපාරට පිළිගන්න අවශ්‍ය නැහැ. කොහොමද ඕක පිටකෙට ගැලපෙන්නේ? පිටකේ ඔතන තියෙන්නේ. එහෙමම හොයන්න ඕන කියලා මං කියන්නේ.
රවි මහත්තයා, එතකොට දැන් ඔය මටවත් ඔය වචන එච්චරම පුරුද්දක් නෑ. පුරුදු වෙගෙන යන ගමන් මං අහන්නේ එතකොට ඔය කන්සෙප්ට් එක එතකොට දැන් මේ පැත්තෙන් බැලුවහම අර බාහිර අරමුණක් තිබුණත් නැතත් ආයතනවල තියෙන අර කැමැත්ත නැත්නම් ප්‍රොපෙන්සිටි එක තමයි මට මතක් වෙන වචනේ. ඒ ඒකෙන් තමයි උතන මේ
කියන්නේ අරමුණක් ගන්න තියෙන කැමැත්ත, අරමුණක් ගන්න තියෙන ඕනකම,
ඕනකම ඇල්ම.
ඔව් ඒ ඔක්කොම එතන තියෙන අරමුණක් ගැනීමේ හැකියාව නේ. අහන්න තියෙන පුළුවන්කම, අහන්න තියෙන හැකියාව. ඒ ස්වභාවයේ තියෙනකන් තමයි සද්ද ගැන දැනගන්න පුළුවන්.
ඔව් එතකොට රවි මහත්තයෝ ඔය ගියපාර මම ඒක අහනකොට කිහිප සැරයක් ඇහුවාම මට ඒක තේරුණා මේ දැන් ඒ ආයතන සියල්ලන්ටම එකවර ඒ හැකියාව තියෙන්නත් පුළුවන් එකකට ඒක ප්‍රකට වෙන්නත් පුළුවන් කියලා. ඒක දැන් කලින් මම මට කියලා තියලා මම අහලා පුරුදු හැටියට මේ විඥාණයට ඒක අරමුණකට විතරයි යද වෙන්න පුළුවන් කියලා.
ඔව් ඒක මම කියලා තියනවා කලින්. මම ඒවත් ඇති. ඉතින් ඊට වඩා චුට්ටක් වෙනස් අදහසක් දැන් මේ ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක හරිද වැරදිද කියලා හොයලා බලන්න කියන එක කියන්නේ. ඒකට මේ දැන් අපි දැන් ඒ අරමුණ ගන්න වෙලාවේ ඒක ඉපදුනා කිව්වොත් එන ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ප්‍රශ්න ටික තමයි දැන් අපි ඔන්න ඇහෙන් රූපයක් දකින වෙලාවේ අනිත් ආයතන එකක්වත් තියෙන්න බෑ. එතකොට ඊට කලින් අපි සද්දයක් නම් අහලා තිබුණේ ඒ සද්දය අහන වෙලාවේ මේ ඇහැ තිබිලත් නෑ. එතකොට කන තිබිලා තියෙන්නේ. එතකොට දැන් රූපේ දකිනවා කියන්නේ මේ ඇහැ කියන එක කලින් නොතිබිලාම දැන් ඉපදුනා. එතකොට ඇහැ උපදිනකොට අනිත් ආයතන පහම තියෙන විදිහකුත් නැහැ. ඒකට අදාළ විඥානේ විතරනේ තියෙන්නේ. එතකොට ඒක නැති වෙලාමයි ආපහු අපි මේ තව මොකක් හරි රසක් දැන, ගඳක් සුවඳක් දැනෙනවා හරි මොකක් හරි වෙනකොට මේ ඉපදුන එකත් ඉතුරුවක් නැතුවම නිරුද්ධ වෙනවා. ඕන ඔය විදිහේ එකක් නේ අපි අහලා තිබුණේ. අතර මං දැනගෙන තිබුණේ කියලා තිබුණෙත් එහෙම එකක්. දැන් හැබැයි ඕකට වඩා වෙනස් පැත්තක් පෙනීලා තියෙනවා. මොකද එහෙම කිව්වහම එකක් තමයි ඕක හටගන්න අවිද්‍යාවක් කියදුනා. ඒක නැති වෙනකොට ඒ අවිද්‍යාවත් ඉතුරු නැතුවම නිරුද්ධ වෙන්න ඕන. එතකොට එතන එතෙන්දි ගැටලුවක් එනවා. ඉතින් අවිද්‍යාව නිරුද්ධ වුණා නම් එහෙනම් ඒක නිවන වෙන්නත් එක. එතකොට අර මොහොතක් මොහොතක් පාසා අත්දකින්න නිවනකුත් තියෙනවනේ ඕන කෙනෙකුට. එහෙම වුණා නම් මේක බුදු කෙනෙක් අවුතුන් ඇවිල්ලා පෙන්වලා දෙන්න ඕන එකක්ද කියන ගැටලුවක් එනවා. අනිත් එක තමයි ඔය දැන් ඒක අර ආයතන පැත්තෙන් තේරුම් ගන්න එකකුත් වෙනවා. මේ බුදුදහම කියන්නේ ආයතන හයම ඉක්මවා යන දැක්මකට එන්න ඕන. ආයතන වලට අහු වෙලා නෙවෙයි. ඒක තව විදිහකට කිව්වොත් මෙහෙම තේරුම් ගන්න ඔය සද්දෙන් ඕක තේරුම් ගන්න ලේසි. දැන් අපිට සද්දයක් ඇහෙනකොට අපි දන්නවනේ මේ සද්දේ පවතින එකක් නෙවෙයි කියලා. කලින් තිබුණ එකකුත් නෙමෙයි. මේ මොහොතේ හටගෙන එහෙමම නිරුද්ධ වෙනවා. ඒක දැනගන්න මං හිතන්නේ මහා ලොකු දැක්මක් එන්න ඕනේ. ඕන කෙනෙක් දන්නවා දහමක් ඇහුවත් නැතත් අපි ඇහුවත් ඔය සද්දේ ඇති වෙලා නැති වුණා නේද කියලා ඌ කියනවා. ඒක අමුතුවෙන් අවබෝධ කරන්න ඕන එකක් නෙවෙයි. ඉතින් ඒ වගේ සිද්ධියක් නම් මේ කියන්නේ ඕක කියා දෙන්න ඕක අර ගොඩක් හිතන්න පුළුවන් අයට දකින්න බැරි දෙයක්. බුදු කෙනෙක් වෙන්නන දහම කියන්නේම මේක පෙර නොඇසු විරු දහමක් කියලානේ. මිනිස්සෙක් දෙවියෙක් බ්‍රහ්මෙක් මාරෙක් කිසියම්ම කෙනෙක් කාටවත් හිතා ගන්නවත් බැරි වුණ දහමක් මේ අවබෝධ කළා කියන්නේ. එතකොට දැන් අර සද්දය තියෙනවා නැති වෙනවා කියලා දැනගත්තේ අපි කණෙන් අහලානේ. කන නිසානේ දැනගත්තේ. ඒකට ඒක ආයතනෙන් කියපු දෙයක්. ඒ පැත්තෙන් ගැලපෙන්නේ ආයතන අයිති මාරයට කියනවනේ. ආයතන අපිව මුලා කරනවා කියනවනේ. ඉතින් ඒකක් විශ්වාස කිරීමක් වෙනවනේ ඒ පැත්තට ගියෝ. ඔන්න ඔය වගේ නොගැලපීම් ටිකක් තියෙනවා. ඒ නිසා තමයි අපිට ඊට වඩා මේක නුවණින් විමසන්න
වෙන්නේ. රවි මහත්තයා, එතකොට බුදුහාමුදුරන්ගේ වචනයෙන්ම අර අර පෙන පිඩු වගේ, එතකොට අර උප්පත්ති තිති භංග, එතකොට ඒ ක්‍රියාවලිය ඒක ත්‍රිපිටකේ පළවෙනව නේද? සහ ඒකෙන් ඒ මුලාව තියෙනවා නොයිද?
ඔව්, ත්‍රිපිටකේ තියෙන්නේ උප්පත්ති තිති භංග නෙමෙයි, උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති කියලා. කියන්නේ සංකත ධර්මවල ලක්ෂණ තුනක්. සීනිමානි භික්කවේ සංකතස්ස සංකත ලක්ෂණානි කියනවා. සංකත ලක්ෂණ තුනක් තියෙනවා සංකත ධර්මවල. ඒක තමයි උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති. ඒ විදිහට තමයි සඳහන් වෙන්නේ. සපත උපාදෝ පඤ්ඤායති, සදීමක් ප්‍රකට වෙනවා. ඒ කියන්නේ දකින්න පුළුවන්, දකින්න කියන්නේ දැනගන්න පුළුවන් උපතක් ගැන. ඊළඟට වයෝ පඤ්ඤායති, විනාශ වීමක් දැනගන්න පුළුවන්. ඊළඟට අර තිති කියන්නේ සාමාන්‍යයෙන් පවතින කාලයේ තිතියක් කියන්නේ. එතන තිතියක් කියලා නෙමෙයි කියන්නේ. තිතස්ස කියන්නේ මේ පවතින කාලය තුල. තිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති, මේ පවතින කාලය තුලත් මේක අන්‍ය ආකාරවලට පත්වීමක් දකින්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය නුවණින් බලන කෙනෙකුට අර සාමාන්‍ය කෙනෙක් දකින්නට වඩා මේකේ ප්‍රකට වෙන ස්වභාව තුනක්. පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති. මොකක්ද මේ සංකත ධර්මයක? ඒ කියන්නේ සකස්සුන ධර්මයක. හරි, සංකත කියන්නේ හේතුපත්යෙන් හටගත්ත කියන එකනේ. අන්න එහෙම ඒ සකස්සුන ධර්මයක කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්, උපතක් තේරුම් ගන්න පුළුවන්, විනාශ වීමක් තේරුම් ගන්න පුළුවන්. පවතිනවා කියලා හිතුණට ඒක තුලක් තියෙන්නේ මේ වෙනස් වීම, අඤ්‍ය තත්ත්වවලට පත්වීම. තිකස්ස අඤ්‍ය තත්ත්වං පඤ්ඤායති කියන ටිකක් තේරුම් ගන්න පුළුවන්. ඒකෙන් කියන්නේ ඒක ඇත්තම ඇත්ත කියන එක නෙවෙයි. පඤ්ඤායති කොටස් පාස්නේ. දැන් අර මුලින් පස්සේ ගැන කියන කොටත් කියන්නේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. අපි තුනේ සංගතිය පස්සේ. එහෙම කිව්වා කියලා එතනින් ඒ කරුණ නැවතිලා නැහැ. තව එහාට තව ඕකේ හොයන්න තියෙනවා. ඒ සූත්‍රෙම තව කියවනකොටනේ තියෙන්නේ මේකේ ඒ පස්සේ වෙන්නේ කොහමද, පස්සේ නොවෙන්නේ කොහමද කියන එක. අර සාමාන්‍ය කෙනාට වෙන එක තමයි ඉස්සෙල්ලා කියන්නේ. එතකොට මේ සාමාන්‍යයෙන් නුවණින් හොයන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් විදියට රූපයක් ඔය මොකක් හරි එළියේ තියෙන දෙයක් කියලා ගන්නකො. අන්න ඒකේ ඔය කරුණු තුනක් දකින්න පුළුවන්. හැබැයි එහෙම කියලා එතනින් නවත්තන්නේ නැහැ. ඊළඟට කියනවානේ මේක තමයි රූපය. ඊළඟට හොයන්න කියනවා ඔය රූපේ සමුදය මොකද්ද? රූපේ හට ගැනීම මොකද්ද? හට නොගන්නේ කොහොමද? අන්න ඒවා ටිකක් හොයන්න කියනවානේ. ඒ මුල කැලල විතරක් අල්ලලා කියලා මේකයි මේ බුදුහාමුදුරෝ කිව්වේ කියලා හරියන්නේ නැහැ. ඒතුරු ටිකක් ගන්න ඕනේ. එතකොට මේ සංකත ධර්ම ගැන විස්තර කරන්නේ මොකටද? අසංකතය සඳහා. සංකතය කියන්නේ නිවන. හරි, ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ සංකත ධර්ම ගැන ගොඩාක් විස්තර කරලා තියෙනවා. ඒ කියන්නේ රූපය ගැන ගොඩාක් විස්තර කරනවා. අභිධර්මයේදී 820 රූප කියලා බෙදලා දක්වන්නේ. එහෙම නැත්නම් ඒ සිතක් ගත්තහම බෙදලා දක්වන්නේ ඒ සිතේ ආකාරයට. නැත්නම් චෛතසික ටික බෙදලා දක්වනවා. මෙන්න මේවයි චෛතසික ආකාර. දැන් එතකොට ඒ ටික විස්තර කරන්නේ ඒකමයි ඇත්ත කියන එක නෙමෙයි. ඒක ඉක්මවා යන්න හොඳ දැක්මකට එන්න. ওই ටික ඔක්කොම දැනගන්නේ මොකටද? මේ ටිකක් සකස් කරපු දෙයක්, සංකත ධර්මයක්. අවිද්‍යාවෙන් හටගත්තු දෙයක් කියන එක තේරුම් ගන්න. එතෙන්ට එනකොට අර ඉගෙනගත්තු ටික ඔක්කොම විස්තර ටික අවිද්‍යාවෙන් හදපු එකක් ගැන නේ. අපිට ප්‍රකට වුණ දේවල් ස්වභාව ටික. කියන තැනට යන්න. එතකොට එතනින් නැවතුණත් වෙන්නේ අන්න ලෝකේ ගැන ලොකු විස්තරයක් එනවා, ලෝකෙට අහු වෙනවා. මේ ලෝකේ අසංකත බව තේින්නේ නැහැ. ඔය ලෝකේ දුකයි කියන එක තේින්නේ නැහැ. ඈ එතකොට ඔන්න ඔය ලෝක සමුදයම ලෝකය හට ගැනීමම දුකක්. හටගත්තේ දුක. ඕක දැන් අපිට හිතන්නේ ආහෙනම් ඒ දුක නැති වෙන එක සැප වෙන්න ඕන කියලානේ. එහෙම නෙමෙයි බුද්ධ දේශනාව. ඒත් නැති වෙන්නේ දුකමයි. නැතිවීමක් දුක. හට ගැනීමක් දුක, නැතිවීමක් දුක. ඔතන තමයි තේරුම් ගන්න අපහසු තැන. හටගත්තේ දුක, පවතින්නේ දුක, නැති වෙන්නේ දුක කියලා කතාවක් තියෙනවනේ. නේද?
එතන මේ රවි මහතු සමා වෙන්න මේ අහපු එක දැන් ඔය පාවිච්චි කරපු වචනේ දුක දැන් අපේ මේ සිංහලෙන් පාවිච්චි කරන දුක සැප නෙවෙයි එතන කියවෙන්නේ එතන කියන්නේ අර තියෙන අවිද්‍යාවයි අවිද්‍යාවනේ මේ මේ හට ගැනීම ඒකේ කොහොමද කියන්නේ මේ හරියටම මේ මේ
ලංකාර දුක්කේ
පැහැදිලිව නැතුව හට ගන්නවා කියන එකනේ.
අක්කනේ අවිද්‍යාවම නිසාමයි හටගන්නේ, නොදන්නකම නිසාමයි හටගන්නේ.
හැබැයි දුක කියන්නේ අපිට මේ දුක සැප දුක නෙමෙයි නේද මහත්වයෙන් කියවෙන්නේ වචනේ.
ඔව් සැප දුක කියන්නේ මේ ලෝකෙට අයිතිමත් තමන්නේ. කෙනෙකුට සැප කෙනෙකුට දුක වෙන්න පුළුවන්, කෙනෙකුට දුක කෙනෙකුට සැප වෙන්න පුළුවන්. ඒක පුද්ගලයාණුව ගිය දෙයක් නේද?
ඔව් ඒ දුක්ඛ සත්‍ය කියන කතාව දෙවෙන්නේ එතන.
නෑ නෑ නෑ. ඒ ලෝකෙට අයිති. එතන සැප දුක කියන්නේ ඇත්තටම දුකේ අඩු වැඩි බව. දැන් දුකේ අඩු බවට තමයි අපි සැප කියලා තියෙන්නේ. හොඳට බැලුවොත් ඒ. එහෙම කතාවක් නෙවෙයි මේ. ඒ නිසා තමයි මේ හටගත්තෙ දුක, පවතින දුක, නැති වෙන දුක කියන ධර්මතාවය. ඒ කියන්නේ ලෝකයම දුකයි. හතරතර තමයි අර එන්නේ අර මං කියේ අර මූලික මට්ටමට මේ චක්කු කියන මට්ටම දකින්න පුළුවන් හැකියාව කියන එකම දුකයි කියන තැනට එන්න ඕනේ. දැන් අපිට ඒ දුක පේන්නේ නැහැ. දකින්න තියෙන හැකියාවයි දුක මොකද්ද? ඔක හරි සත්‍යක් නෙමෙයි කියලානේ අපිට හිතෙන්නේ. දැන් අපි එතන තණ්හාවෙන් ඉන්නේ බැඳිලා. ඒ මොකද ඒ දුක දකින්න ඇති හින්දා. කොට ඒක තමයි මේ දුක්ඛේ ඥානං කියන එක පෙර නොයසු විරුධහමක් වෙන්නේ. දැන් දුක්ඛේ ඥානය කියන්නේ ඔය අපි සාමාන්‍යයෙන් කතා කරන දුක සැප පැත්තන් නෙවෙයි. ඒ දුක් මේකේ දුක ඇරෙන්න ආයෙ සැපක් කතා කරන්න බෑ. දුක්ඛේ ඥානං කියවහම. ඒකයි දැන් අපි දුක කියන එක අපි දාගන්න දුක නම් දුක හටගත්තොත් දුකයි දුක නැති වෙනකොට සැපයිනේ. මෙතන කියන්නේ එහෙම නෙමෙයි. හටගන්නේ දුක නැති වෙන්නේ දුක කියලා.
ඔව්.
ඒක අර ලෝකයා හිතන විදිහට වෙනස් නේ.
ඔව් රාම මහත්තයා එතකොට ඒ දුක දුක ඒ කියන්නේ ඒක ඇති වෙන්නේ අර කලින් තිබුණ தත්වයේ ඊළඟ தත්වයේ අර සස්ටේන් මේ ඊළඟ தත්වයේ නැති වෙන ක්ෂණයකින් නැති වෙන බව නිසානේ.
නෑ 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 අන්න එතන තමයි ඒ ලෝකෙට අයිති කියන්නේ. අපි දැන් දුක කියන්නේ ඉපදීම නෙමෙයි දුක කියන්නේ. ඉපදුනාට පස්සේ එන දුකනේ. ඉපදුනාට පස්සේ ඔක නැති වෙලා යනවා, ඔක වෙනස් වෙලා යනවා. ඒක ඉපදීම නෙමෙයිනේ. ඉපදුනාට පස්සේ වෙන එකන්නේ නේද? අපි ජාතිය දුකයි කියන්නේ මොකද ඇහුවොත්? වයසට යනවනේ, ලෙඩ වෙනවනේ. ඒ නිසා දුකයි. දැන් නිකමට හිතන්න.
ආ. අහපු එක පැහැදිලි නැද්ද දන්නේ නැහැ මම කිව්වේ අර අපි ඒ දකින්න තියෙන ඇල්ම නැති වෙන එකනේ. ඇල්මකින් හිතපු එක නොදකින එක නේද එතන දක්වන්නේ.
අන්න හරි. ඇල්මකින් හිතියා කියන එකම දුක කියලා තේරුම් ගන්න ඕන.
අන්න එහෙම තමයි මම කියන්නේ. ඔව්.
මේ දැකීම කියන එකට කැමැත්තක් තිබුණා නම් ඒකමයි දුක. දැක්කට පස්සේ දැක්ක දේ අනුව එන කතාවක් නෙවෙයි. ඒ තණ්හාවමයි දුක. يعني දැකීමට කැමැත්තක් තියෙනවා නම් ඒ දැකීමේ ගතිය නැත්නම් ඇසීමට කැමැත්තක් තියෙනවා නම් ඒකමයි දුක කියන තැනට යන්න ඕන. අහපු දේ සද්දේ හොඳද නරකද කියන එකෙන් දුක නෙවෙයි මේ කතා කරන්නේ. ඇසීමේ ගතියම දුකයි. දැකීමේ ගතියම දුකයි. තේරෙනවා? අන්න එතන අල්ලන්න කියලා තමයි මේ කියන්නේ. ඒක සාමාන්‍ය ලෝකයට පේන්නේ නැහැ ඔක.
ඒක ගියපාරකින් වටුණා බොහොම සුසර්.
අන්න ඔතන තමයි තේරුම් ගන්න තැන කියන්නේ. එතේ සරත් තණ්හා උපජ්ජමාන උපජ්ජති එතන ඊසමාන නීජ්ජති කියනවනේ. තණ්හාව හටගෙන ඉවත් ඔතන තණ්හාවේ නිරෝධයත් ඔතන. එතකොට එතනයි තේරුම් ගන්න ඕනේ. අපිට වෙලා තියෙන්නේ ගොඩක් වෙලාවට අපි ඇහුණ දෙයින් තමයි මේ දුක නැති කරන්න හදන්නේ. ඒ කියන්නේ සද්දේ. ඒක ඇති වුණා නැති වුණා කියලා ඒක නැති කරන්න හදනවා. නැත්තම් පෙනුණ දේ තියෙන ලක්ෂණ ටිකක් බලලා ඒකෙන් මිදෙන්න හදනවා. ඒ පෙනුණ දේට හරි ඇහුණ දේට හරි වඩා ඇසීමම දැකීමම කියන තැනම අල්ලන්න ඕන. කියන එකයි මේ අපි මතු කරන්න හදන්නේ. එරුවන් සරණයි.